नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। श्रद्धावंत සත්පුරිස පින්වත්නි, පසුගිය දේශනා ඇසුරෙන් මේ පින්වත් පිරිස බොහෝ ප්‍රශ්න අප වෙත යොමු කරලා තියෙනවා මේ භවනා සම්බන්ධව. ඒ අනුව අපිට තේරුම් යන්නේ මේ පින්වත්තුන් බොහෝම උනන්දුවෙන් භවනා කටයුතු කරගෙන යන බවයි. සම්බුද්ධ ශාසනයක් තුළ භවනාමය කුසලය ඉතාම උසස් කුසලයක් බවට පත් වෙනවා. බුද්ධ ශාසනය කියන්නේ කුසල ධර්මය. යම්බඳු කුසල ධර්මයක් දිනු කරනවා නම් ඒක සම්බුද්ධ ශාසනය. බුදුරජාණන් වහන්සේගේ වචනයෙන් මේකට අප්‍රමාදය කියලා කියනවා. යම් කෙනෙක් දාන ආදී කුසල ධර්මයන් හෝ වේවා, භාවනා ආදී කුසල ධර්මයන් හෝ වේවා දිනු කිරීමට භාග්‍යවතුන් වහන්සේ භාවිතා කරනවා වචනයක් අප්‍රමාදය කියලා. බුද්ධ ශාසනයෙම තියෙන්නේ කුසලය මත. යම් කෙනෙක් කුසල් දහම් දිනු කරනවා නම් බුද්ධ ශාසනය අනුගමනය කරන්නෙක් වෙනවා. කුසල් දහම් දිනු කිරීම හරහා බුද්ධ ශාසනයෙන් වැඩගත්තු කෙනෙක් බවට පත් වෙනවා. ඒ හරහා සම්බුද්ධ ශාසනයෙන් අවබෝධයක් ලැබෙනවා. තමන්ගේ ජීවිතය අවබෝධ කරගන්න, ලෝකය අවබෝධ කරගන්න උපකාරක වෙන ධර්මතාවයට කියනවා කුසල ධර්මතාවය, කුසල කර්මය. එම කුසල කර්මයන්ගෙන් උසස්ම කුසල කර්මය තමයි භවනාමය කුසලය. අපි අනුපිළිවෙලින් කුසල් දහම් පිළිවෙලට තිබ්බොත් දානමය පුණ්‍ය කර්මයන් වටිනවා. හැබැයි සීලමය පුණ්‍ය කර්මයන් එක්ක සංසන්දනයේදී ඊට වඩා සීලමය පුණ්‍ය කර්ම උසස් වෙනවා. ඒ නිසානේ අපි මේ පින්වතුන් දානමය පුණ්‍ය කර්මයක් කිරීමේදී සීලයක් සමාදන් වෙලා දන් දෙන්නේ. අර සීලමය පුණ්‍ය කර්මයේ ශක්තියත් අපිට ලැබෙනවා, දානමය පුණ්‍ය කර්මයේ බලයත් ලැබෙනවා. මේ දෙකම ලැබෙනවා. ඒකම් පින්වතුනේ, ඒ දෙකම අභිබවාගෙන භවනාමය පුණ්‍ය කර්මය අපේ ජීවිතයේ උසස් පුණ්‍ය කර්මයක් බවට පත් වෙනවා. අනුපිළිවෙලින් මේ පුණ්‍ය කර්මයන් පෝලිමට තිබ්බොත් භවනාමය කුසලයේ ඉතා උසස් තැනකට පත් වෙනවා. හේතුව තමයි මනස තුල තියෙන ගුණාංග විශාල ප්‍රමාණයක් ශක්තිමන්ත කරලා දෙනවා මේ භවනාමය කුසලය නිසා. මනස තුල තියෙන නරක ගුණාංග විශාල ප්‍රමාණයක් අඩු වෙනවා, හොඳ ගුණාංග විශාල ප්‍රමාණයක් වැඩි වෙනවා. ඒකම ජීවිතයක් සැපවත් භාවයට පත් වෙන්න පුළුවන් කරුණු විශාල ප්‍රමාණයක් සකසෙනවා මේ භවනාමය කුසලය නිසා. අපි බුද්ධ ශාසනය පිළිබඳව ශ්‍රද්ධාවෙන් භක්තියෙන් යුක්තව මේ කුසල කර්මයන් නිරන්තරයෙන් පුහුණු කරවා ගන්නට ඕන, ජීවිතය පරිවර්තනය කරගන්න පුළුවන්. දැන් බලන්න, යම් කෙනෙක් භවනාවකට පිවිසෙන්නට පෙර ආටුව ජීවිතේ නොයෙකුත් කරදර, බාධක, කංකටොළු, ප්‍රශ්න, මානසික අසහන, පීඩා තියෙනවා. හරියාකාරයෙන් භවනා කරගෙන යනකොට ටික දවසක් යනකොට ඒ පීඩාව සම්පූර්ණයෙන්ම නැති වෙලා බොහෝම සහනකාරී මනසක් සතුටෙන් ඉන්න පුළුවන් මනසක් නිර්මාණය වෙලා එනවා. මේ භවනාමය කුසලයෙන් අපේ මනස ඉක්මනින් පරිවර්තනය කරගන්න පුළුවන්, ජීවිතය ඉක්මනින් පරිවර්තනය කරගන්න පුළුවන්. ඉතින් අපිට සිහිගන්වෙනවා, අපි ගාව භවනාවට ආවා තරුණ සිල්මෑණි කෙනෙක්. එතුමිය භවනාවට ආවේ මනසේ යම්බඳු දුබලතාවයකුත් එක්ක. තමන්ගේ පවුලේ ඇති වුණා වූ ගැටලු, ඒ වගේම තමන්ගේ පෙර ජීවිතයේ, ඒ කියන්නේ පැවිදි වෙන්න පෙර ආටුව ජීවිතයේ ඇතිවෙච්ච බාධක, මේවා සිහිගන්වලා මනසේ මානසික ආතතිය වගේ නිතර අඬනවා. මේ වාගේ වාසය කළා. ඉතින් අපි උනන්දු කළා භවනා කරන්න, කුසල ආරම්මණය පුහුණු කරවන්න, වැඩි වැඩියෙන් පුහුණු කරවන්න. මේ මෑණියන් වහන්සේ බොහෝ මෝනකමින් ඒ ආවාදය පිළිගත්තා. ඒ ආකාරයට භවනා මානසිකාර්ය පුහුණු කළා. ටික දවසක් යනකොට අර ඇඬීම සම්පූර්ණ නැවතුණා. බොහෝම සතුටෙන් ඉන්න කෙනෙක් බවට පත් වුණා. බොහොම සහනකාරයෙන් සතුටෙන් අන් අයට උපකාර කරන කෙනෙක් බවට පත් වුණා. බලන්න, මේ බුද්ධ ශාසනය තුළ මේ වාගේ පරිවර්තනයක් කරගන්න පුළුවන් කුසල ආරම්මණයට. ඒ නිසා අපි තේරුම් අරගෙන නිතර නිතර මේ කුසල ආරම්මණය පුහුණු වෙන්නට ඕන. තමන්ගේ නිවසේ කටයුතු කරන අතරේදී මේ කුසල ආරම්මණයන් පුහුණු වෙන්නට ඕන. රැකී ආරක්ෂාවන් කරන අතරතුරදී මේ කුසල ආරම්මණයන් පුහුණු වෙන්නට ඕන. එක දිගට බැරි වුණාට විදින් විද හෝ මේවා පුහුණු වෙනවා නම් ජීවිතයට විශාල ශක්තියක් එක්කව වෙනවා. එක පාරටම මේ ශක්තිය පේන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි මාසයක් දෙකක් යනකොට අනිවාර්යයෙන්ම ඒ ශක්තිය තමන්ගේ ජීවිතවලට එක්කව වෙලා පේනවා. ඒ නිසා මේ භාවනා පිළිබඳව තියෙන විශ්වාසය, බුදුරජාණන් වහන්සේ පිළිබඳ විශ්වාසය, භක්තිය පාද කරගෙන වැඩි වැඩියෙන් භාවනාට උනන්දු වෙන්න, අනාගතයේ හොඳ භාවනා ප්‍රතිඵල අපිට ලබා ගන්න පුළුවන්. ඉපමණක් නෙමෙයි පින්වතුනි, මේ භාවනාමය මානසිකත්වය දියුණු කරනකොට ජීවිතයට සම්බන්ධ සාල පරිවර්තනයක් සිද්ධ වෙනවා. අපිට කර්ම විපාක එන්න තිබ්බා නම් ඒ වගේ විශාල ප්‍රමාණයක් අඩු වෙලා යනවා. ඒ වගේම ජීවිතයකට එන්න තියෙන හොඳ කර්ම විපාක විශාල ප්‍රමාණයක් එක්කව වෙනවා. තමන්ට ජීවිතයේ අවසන් මොහොතේදී මේ තමන් කරගන්නා ලද භවනා ආදී මානසිකාරයන් නිසා හොඳ තැනකට, හොඳ කුසලයක් එක්ක හොඳ තැනකට යන්න පුළුවන් ශක්තියක් ගොඩනගෙනවා. යම් කෙනෙකුට පාරමී පෙරලා තිබුණොත් ඒ භවනාමය කුසලයත් එක්ක මේ ජීවිතයේදීම මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නට ලැබෙනවා. මෙන්න මේ කාරණාවන් තේරුම් අරගෙන බුදු ශාසනයෙන් වැඩ ගන්න අපි බලාපොරොත්තු වෙන්න ඕනේ. මොකද අපේ මේ ජීවිතේ අපිට අවුරුදු 100 ගාණක් ගත කරන්න ලැබෙන්නේ නැහැ. ඉතා කෙටි කාලයයි අපිට ජීවිතේ තියෙන්නේ. බලන්න අපි කවුරුත් උපරේම අවුරුදු 100ක් තරම් කෙටි කාලයක් තමයි වාසය කරන්නේ. 100ක් ඇතුලේ තමයි කවුරුත් 100ට එහා ගත කරනවා නම් දහස් ගණනාවකට එක්කෙනෙක් තමයි. අපි එහෙම ගත කරන අපි පින්වතුනේ කුඩා කාලයේදී මේ බණ භවනාවන් කරගන්න කාලය අඩුයි. ඒ වගේම වයෝවෘද්ධ කාලයේ දුබල වුණාමත් කරගන්න අඩුයි. මැදි කාලයේ පමණයි යම්බදු දෙයක් කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කාලයේදීත් අපි නොයෙකුත් රාජකාරී කටයුතු වෙනුවෙන් කාලය විශාල ප්‍රමාණයක් වැය කරනවා. අධ්‍යාපනයේද, රැකී ආරක්ෂාවන්ද, ගෙදර දොරේ වැඩ කටයුතුද, මේ ආදී දේවල් වෙනුවෙන් කාලය විශාල ප්‍රමාණයක් වැය කරනවා. අපි මේ භවනා වෙනුවෙන් ඉතාම අඩු කාලයක් තමයි වැය කරන්නේ. මෙන්න මේ කාරණාවන් නිසා අපි තේරුම් ගන්න ඕනේ බුද්ධ ශාසනය තුළ මේ කෙටි කාලය තුළ මොනවා හරි වැඩක් ගන්නට ඕනේ කියලා. ඒ කරන කියන සියලු කටයුතු දහමට එක්කව කර ගන්නට ඕනේ. නිවසෙන් පිටත් වෙලා අධ්‍යාපනයට යනකොට බුද්ධ වන්දනා කරලා, ගාථා කියන්න බැරි නම් කෙටියෙන් වන්දනා කරනවා. බුදුරජාණන් වහන්සේ වන්දනාමාන කරලා නිවසෙන් පිටත් වෙනවා. ඒ වගේම රාජකාරියට පිටත් වෙනකොට ගාථා කියන්න වෙලාවක් නැත්නම් බුදුරජාණන් වහන්සේට නමස්කාර කරලා වන්දනාමාන කරලා නිවසෙන් පිටත් වෙනවා. මේ වාගේ කරනකොට පින්වතුනේ අපේ අර කුසල ඡන්දය, භවනා ඡන්දය වැඩි දියුණු වෙනවා. යම් තැනකදී අපි චෛත්‍ය රාජන් වහන්සේ නමක්, බෝධි රාජන් වහන්සේ නමක් අපිට දිස් වෙනවා. එතනදීත් අපි හිතේ ශ්‍රද්ධාව උපදවා ගන්නවා. පුළුවන් නම් අත් දෙක එක්කව කරලා වඳිනවා. මේ විදිහට ඒ කුසල ආරම්මන ටික දිගට දිගට රැක ගන්න අතරේ භවනා මානසිකාරයන්, බුදුගුණ මානසිකාරයන් හෝ වේවා, බුදුගුණ පාඨයන් හෝ වේවා, එහෙම නැත්නම් මෛත්‍රී මානසිකාරයන්, මේ වාගේ දේවල් නිතර නිතර භාවිතා කරනවා. ඒකම තවත් ගැඹුරු භවනාවන් පුහුණු අය, විපස්සනා භවනාවන් වාගේ දේවල් පුහුණු අය ඒ දේ උනත් කමක් නැහැ භාවිතා කරනවා. දවසේ විශේෂිත වූ භවනා අධ්‍යක්ීම් ප්‍රමාණයක් එක්කව වෙනවා. මේ විදිහට භවනා කටයුතු කරගෙන යනකොට දවසේ භවනාමය ශක්තියක් ගොඩනගෙනවා. දවසින් දවසේ ශක්තිය ප්‍රබල වෙනවා. හරියට භාජනයකට එක බිඳුවක් වැටෙනකොට ඒ භාජනය බිඳුවකින් පිරෙනවා. තවත් දවසක් භවනා ඒ ආකාරයට කරනකොට තවත් දවසක් මේ භාජනය බිඳුවකින් පිරෙනවා. මෙහෙම කාලයක් යනකොට පින්වතුනි අර භාජනය පිරි ඉතිරි යනවා වගේ කාලයක් යනකොට අපේ භවනාව පිරි ඉතිරි ගිහිල්ලා බොහෝම සහනයක් ගොඩනගෙනවා. ඒ කියන්නේ අපේ මේ හදවතේ පරිවර්තනය එක පාරටම සිද්ධ වෙලා එන්නේ නැහැ. හදවතේ තියෙනා වූ, එහෙම නැත්නම් සිත තුළ තියෙනා වූ ඍණාත්මක ශක්තිය එක පාරටම ධනාත්මක ශක්තියක් බවට පරිවර්තනය කරන්න පුළුවන් කමක් නැහැ. ටිකෙන් ටික තමයි මේ පරිවර්තනය හැදිලා එන්නේ. අපි ලෝකයේ නොයෙකුත් නොයෙකුත් වැරදි අරමුණු ඇසුරු කරලා හදවත තුළ, හිත තුළ තැම්පත් වෙලා තියෙනා වූ ඍණාත්මක ශක්තිය භාවනාමය මානසිකාර්ය කුසලයේ මානසිකාර්ය හරහා ටිකෙන් ටික පරිවර්තනය වෙලා ධනාත්මක හදවතක් නිර්මාණය වෙනවා. ධනාත්මක සිතවිල්ලක් නිර්මාණය වෙනවා. ඒ සිතවිල්ලෙන් අනතුරුව භාවනාවේ තාම සහනකාරී, ඒ සිතවිල්ලෙන් අනතුරුව භාවනාවේ තාම සැපදායකයි. තමන්ට නිරන්තරයෙන් හදවතේ මෛත්‍රියක් පිහිටනවා. තමන් ගැන මෛත්‍රියක් පිහිටනවා, ලෝකය ගැන මෛත්‍රියක් පිහිටනවා, කුසලාරම්මණය හිතේ පිහිටුවා ගන්න ඉතාම පහසුවක් වෙනවා. මෙන්න මේ වගේ ශක්තියක් හදා ගන්න නම් පින්වතුනි පළමුවෙන් භවනා ඡන්දය තියා ගන්න ඕනේ. ඊළඟ නැවත නැවත ටිකෙන් ටික අපි පුහුණු කරවා ගන්නට ඕනේ. යද්දින් එද්දින් පවා සුළුෙන් හෝ පුහුණු කරවා ගන්නවා. එක පාරටම ලොකු කාලයක් වෙන් කර ගන්න බැරි නම් කුඩා කාලයක් වෙන් කර ගන්න. විනාඩිය දෙක, විනාඩි හතර පහ මේ වගේ කාලයක් වෙන් කර ගන්න. ඉතින් තමන්ට ගෙදර දොරේ කාලේ අඩු නම් වාහනේ යන ගමන් හරි මේ භවනාවට යොමු කරවා ගන්න. ඒ තුලින් තමන්ට විශාල ආරක්ෂාවක් සැලසෙනවා වගේම තමන්ගේ ජීවිතයට විශාල ශක්තියක් එක්කව වෙනවා. දැන් බලන්න අද කාලේ මේ රටේ විශාල ප්‍රමාණයක් ක්‍රියා අනතුරු ආදී අනතුරු වෙනවා. මොකද පින්වතුනේ මේ දහම් මානසිකාරකින් තොරව මේ යාන වාහන ගන්නවා, ඒ වේගයෙන් පැදවගෙන යනවා, ඒ තුලින් අනතුරු වෙනවා. නමුත් අපි දන්නා ඕනෝනා මහත්තුරු ඉන්නවා වාහනේ ගන්නකොට බුදුගුණ මානසිකාරයක් සිහි කරලා ගන්නෙ. වාහනේ පදවන වෙලාවේදීත් පුළුවන් ආකාරයට බුදුගුණ ආදී මානසිකාරයන් පවත්වනවා. කාමදාක්වත් ත්‍රියානතුරක් වෙන්නේ නැහැ. උනත් ඉතා සුළුෙන් තමයි ඒරියානතුර වෙන්නේ. මොකද හේතුව තමන් දහමේ ආරක්ෂාවත් එක්කයි ගමන් කරන්නේ. අද කාලේ ගත්තාම මේ ජලයට බිලි වෙලා මහම්මුදට බිලි වෙලා විශාල ප්‍රමාණයක් මේ තරුණ ජීවිත නැති වෙලා යනවා. ඒත් ඒ වගේමයි පින්වතුනේ ගමනක් පිටත් වෙන්නේ තමන් හොඳ හිතින් නෙමේ, ධර්ම හිතින් නෙමේ, කුසල හිතින් නෙමේ. විනෝද වෙන්න ගියත් කමක් නැහැ. තමන් ධර්මය සිහි කරගෙන යන්න. මම මේ විනෝද වෙන්න යන්නේ කමක් නැහැ. බුද්ධ වන්දනා කරලා එහෙම නැත්නම් බුදුරජාන් වහන්සේ ගන්වාගෙන හරි කමක් නැහැ. එවැනි තැන් වලට යන්න, ඒ තැන් වලත් ඒ ආරක්ෂාව සැලසෙන්න මේ කුසල කර්මයේ උපකාරයක් වෙනවා. එනිසා අපි සෑම තැනටම මේ කුසල කර්මයේ උපකාරයක් වෙනවා. යම් විදිහකින් ඒ තැනකදී අනතුරක් වෙන්න හදනවා, ඒ වෙලාවට අත්තර කුසල මානසිකාරය ගන්න, බුදුරජාන් වහන්සේ සිහි කරගන්නා වූ කුසල මානසිකාරයක් ගන්න අනතුරෙන් බේරෙන්න පුළුවන් කමක් ලැබෙනවා. මේ පින්වතුන් අහලා තියෙනවා අපේ නාවුවනේ අරියධම මහා ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා 19ක් වෑන් රථයක නැගිලා මේ සුනාමි කාලයේ ගියේ කතරගම පූජා භූමියට පුණ්‍ය කර්මය සඳහා. යන අතරේදී මිරිස්ස ප්‍රදේශයේදී මහ විශාල රැල්ලට, ඒ කියන්නේ අර සුනාමි රැල්ලට අහු වුණා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ සිහි කරලා තියෙන්නේ බුදුගුණ. බුදුගුණ සිහි කරලා සත්‍ය අක්‍රා කරලා තියෙනවා. මේ බුදුගුණ බලයෙන්, මේ සත්‍ය අක්‍රා බලයෙන් අපිට ආරක්ෂාව සැලසේවායි කියලා. පොදුමයි පින්වතුනි, පහවදා අපි එතෙන්ද ගිහින් බැලුවා. වෙන එකම වාහනයක්වත් බේරලා නැහැ. ස්වාමීන් වහන්සේගේ වාහනේ පමණයි බේරලා තියෙන්නේ. එතන තිබුණු කුඩා පස් ගැටියක ඒ වාහනේ නැවතිලා තිබුණා. අන් වාහන ඔක්කොම ගහගෙන ගිහිල්ලා තිබුණා. මෙන්න මේ වගේ එදා ඒ සුනාමි කාලෙත් අපි අහලා තිනවා ගොඩාක් දෙනෙක් බුදුගුණ මානසිකාරය නිසා බේරලා තියෙනවා. ඒ වගේ මේ දහම පිළිබඳව අපි විශ්වාසයේ හිතේ තියාගන්න, නිතර දහම හිතේ තියාගන්න. ගමනක් යනකොට බුදුරජාන් වහන්සේ ගැන හිතාගෙන ගමනක් යන්න, වෙනත් කටවොත්තක් රාජකාරී කටවොත්තක් කරනවා නම් එහෙම කරන්න, ගුවන් ගමනක් යනවා නම් ඒත් බුදුගුණ මානසිකාරයක් හිතාගෙන යන්න. ඒ හැම තැනකදීම අපිට ධර්මයේ ආරක්ෂාව ලබා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ හරහා භවනාමය කුසලයකොත් අපේ ජීවිතයට එක්හාසු කර ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් මේ අපේ ලංකාවේ ලෝකේ බොහෝ පින්වතුන් අතිවිශාල ප්‍රමාණයක් ඒ ආකාරයෙන් කටයුතු කරන ආකාරය අපි දැකලා තියෙනවා. ওই බුරුම රට වගේ රටවල් වල නිතරම ඒ විදිහටමයි කටයුතු කරන්නේ. නිවසෙන් පිටත් වෙනවා නම් බුද්ධ වන්දනා කරලා පිටත් වෙන්නේ. පිටත් වෙලා ආපු ගමන්ම බුද්ධ වන්දනා කරලා තමයි නිවසේ අනෙක් කටයුතු ආරම්භ කරන්නේ. විහාරස්ථානයක් දැක්කොත් ඒ විහාරස්ථානේ ගාවට ගිහිල්ලා බුදුරජාන් වහන්සේ ගාවට ගිහිල්ලා නිකන් හිටගෙන බලාගෙන ඉන්නේ, හොඳට දන ගහලා වන්දනමාන කරනවා. ස්වාමීන් වහන්සේ නමක් දැක්කොත් පාරයි කියලා බලන්නේ, හොඳට දන ගහලා වන්දනමාන කරනවා. මේ වාගේ අපේ අවස්ථා බොහෝමයක් දැකලා තියෙනවා. සමහර වෙලාවට තරුණ නෝනා මහත්තුරු ඒවාගේම තවත් දායක පින්වතුන් ඉතා ලස්සනට ඇඳගෙන ඉන්නවා. පියෝ පාවාරණ ඉන්නකොට දැකලා තියෙනවා පාර මඩ සහිතයි වැහැලා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේලා ගමන් කරනවා මේ මඩ සහිත පාරේ අර පිරිසට අර පුරුද්ද නවත්ත ගන්න බෑ. දන ගහලා වන්දනා කරපු පුරුද්ද නවත්තා ගන්න බෑ. ස්වාමීන් වහන්සේලා දැක්කා එතනම දන ගහලා වන්දනමාන කරනවා. අර ලස්සනට තිබුණ ඇඳුම් වල මඩ තැවරෙනවා. අපිට දුකක් හැදෙනවා. අනේ මේ අය මෙච්චර ශ්‍රද්ධාවෙන් වැඩ කරනවා නේද කියලා බලන්න. අන්නේ තමන්ගේ කුසලය ඒ අවස්ථාවේදී තමන්ට ලැබිච්ච අවස්ථාවේදී කුසලය වැඩුණා. ඒ කුසලය හරහා තමන්ගේ ජීවිතයට ආරක්ෂාවක් වෙනවා. මෙලව සැනසෙන්න ඒ කුසලයේ උපකාරයක් වෙනවා. පරලොව සැනසෙන්න උපකාරයක් වෙනවා. නිවන් අවබෝධ කරගන්නත් උපකාරයක් වෙනවා. මෙන්න මේ කාරණාව නිසා අපි කවුරුත් මේ භවනාමය කුසලයන් පුළුවන් ආකාරයෙන් පුහුණු කරවා ගන්න. ඒ භවනාමය කුසලයට උපකාරක වශයෙන් සෙසු කුසලොත් නිරන්තරයෙන් ඇසුරු කරන් බුද්ධ වන්දනා කරන වාගේ දේවල් පුළුවන් වෙලාවට චෛත්‍ය බොමලෝ පුළුවන් වෙලාවට වන්දනමාන කරන මේ වාගේ කුසලොත් එක්ක භවනාමය කුසලයේ දිනු කරාඬ ඉතා ඉක්මනින් භවනාමය ශක්තියක් තම තමන්ගේ ජීවිතවලට උත්පාදනය කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. කවුරුත් හොඳ අදිෂ්ඨානයකින් යුතුව මේ භවනා අද්දකෙන් ටිකක් ලබන්න බලාපොරොත්තු වෙන්න. අනාගතයේදී මේ සෑම දිනාටම හොඳ සමාධියක් ලැබෙනවා. ඒ වගේම හොඳ ගැඹුරු විපස්සනා අවබෝධයක් ලැබෙනවා. බලන්න දැන් අපේ අතීතේ ලංකාව දිහා බලහම අපිට හොඳ ආඩම්බරයක් තියෙනවා. ලංකාව බුදුසසුනේ බැබලිච්ච යෝගයක් තිබුණා. අනුරාධපුර වගේ ප්‍රදේශවල ස්වාමීන් වහන්සේලා සෑම දිනම බණ භවනා කරලා ඉර්ධිලාභී වශයෙන් වාසය කරලා තිබුණා. මාර්ගඵලලාභී වශයෙන් වාසය කරලා තිබුණා. ඒ ඇසුරෙන් දායක පින්වතුනුත් ඒ වගේමයි අතිවිශාල ප්‍රමාණයක් මේ සමත විපස්සනා භවනාවන් දියුණු කරලා තමන්ගේ මනස හොඳට දියුණු කරගෙන වාසය කරලා තිබුණා. මෙන්න මේ වාගේ හොඳ ඉතිහාසයක් තිබුණ යෝගයක් අපිට තිබුණා. වර්තමානයේ ඒ ඉතිහාසය අපිට සම්පූර්ණයෙන් මතු කරගන්න බැරි වුණත් ටිකක් හෝ මතු කරගන්න අපි උත්සාහවත් වෙන්නට ඕනේ. අපි එක එක්කෙනාගේ මනස් තුළ මේ කුසල කර්මයන් හොඳට පෝෂණය කරගෙන මේ භවනාව ශක්තිමන්ත කරගෙන සමාධි උපදවාගෙන විපස්සනා උපදවාගෙන හොඳ සැහැල්ලු ජීවිතයක් ගොඩනගා ගන්න පුළුවන් ප්‍රමාණයක් අපි උත්සාහවත් වෙන්නට ඕනේ. ඒ අය අතර මහා ප්‍රබල අයත් පහළ වෙන්න පුළුවන්. ඒ අයට පුළුවන්කම තියෙයි මේ සම්බුද්ධ ශාසනයට තව තවත් උපකාර කරලා මේ භවනා ක්‍රමයන් තව තවත් ශක්තිමන්ත කරගන්නට. ඉතින් මේ පින්වතුන් අහලා තියෙන අපේ රාජකීය පඬිතු කඩවැද්දෝ ජිනවංශ මහා ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ හොඳ භවනා ජීවිතයක් ගත කරපු ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේ නමක්. ස්වාමීන් වහන්සේට අවශ්‍ය වුණේ භවනාමය ජීවිතයක් ගත කරන සංඝ පිරිසක්. ඒ වෙනුවෙන් තමයි ආරණ්‍ය ප්‍රතිපදාවන් ආරම්භ කළේ. මේ විදිහට ආරණ්‍ය ප්‍රතිපදාවන් ආරම්භ කරලා අවුරුදු 97ක් ආයු වනදලා ස්වාමීන් වහන්සේගේ අවසාන මොහොතටපත් වුණා. අපවත් වෙන්න දවස් දෙකකට පෙර ආටෝ ස්වාමීන් වහන්සේ තමන්ගේ ශිෂ්‍ය පිරිසට කියනවා, මං අනිද්දා අපවත් වෙනවා. මගේ දායක පින්වතුන් මේ ගුණධර්මයන් පූර්ණේ කරලා අතිවිශාල ප්‍රමාණයක් දිව්‍ය ලෝකවල වාසය කරනවා. එයාගේ ආරාධනාවක් මම පිළිගත්තා. මං අනිද්දා තාවකාලිකව තුසිද්දේව ලෝකයට ගමන් කරනවා. නැවත මේ මනුලෝකයට ඇවිල්ලා මං සම්බුදු ශාසනයට පිහිට වෙනවා. මේ වාගේ හරි ගැඹීර වචනයක් ප්‍රකාශ කරලා හරියටම අනිද්දා කියන ඇසළ පොයේ දවසේ 2003 අවුරුද්දේ ජූලි මාසේ 13 වෙනිදා ඇසළ පොයේ දවසේ රාත්‍රී 10:20ට පමණ ස්වාමීන් වහන්සේ ස්වර්ගස්ත වුණා. ඒ වෙලාවේ ප්‍රකාශ කළා තියෙනවා, මම නැවත මේ සම්බුද්ධ ශාසනයට පහළ වෙලා සම්බුද්ධ ශාසනයට උපකාර කරනවායි කියලා. අන්න ඒ වගේ මේ පින්වතුනේ භවනාමය මාර්ගයන් ඔස්සේ අපි සංසාරේ අපි එක එක්කෙනාගේ යම් යම් බඳු ප්‍රාර්ථනා තියෙන්න පුළුවන්, යම් බඳු පාරමී තියෙන්න පුළුවන්. ඒවා ඉස්මතු වෙලා එනවා. ඒතර අපිට එක එක්කෙනාට යම් යම් හැකියාවන් මතු වෙන්න පුළුවන්. ඒ හරහා තමන්ගේ ජීවිතය දහමෙන් බැබළෙනවා වගේම තමන්ට ටිකක් හෝ දහම වෙනුවෙන් උපකාර කරලා මේ අපේ අවසාන හුස්මට පෙර ආටුව ටිකක් හෝ දහමට උපකාර කරලා අපේ ජීවිතය අවසන් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා කවුරුත් අදිෂ්ඨාන කරගන්න අපේ ජීවිතයෙන් අපි පුළුවන් ආකාරයෙන් මේ භවනාමය කුසලයේ දිනු කරනවා අය කියන අදිෂ්ඨානය කවුරුත් පිළිටවා ගන්න. එතකොට පින්වතුනේ දහම් ගැටළු වශයෙන් බොහොමයක් තියෙනවා. ඒවා කෙටියෙන් කීපයක් අපි උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙන් පළමු ප්‍රශ්නෙට අපි උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. විදර්ශනා භාවනාව කරගෙන යන විට කර්මස්ථානය දියුණුවේ රන්වන් පාට තිතක් පේනවා. සුළු මොහොතකින් බාහිර අරමුණු නැතිව යනවා. හිස් බවක් දැනෙනවා. ඉන්පසු අරමුණ කර්මස්ථානයක් නැතිව යනවා. හිස් බවක් දැනෙනවා. මින් ඉදිරියට භාවනාව කරගෙන යාමට අවබෝධයක් නැත. ඒ සඳහා උපදේශයක් බලාපොරොත්තු වෙමි. සමත භාවනා වඩා නවතා ඇත. කමඨහන් ලබාගත් ස්ථානයට යාමට අපහසුයි. සල්ලි කර්මයක් සිදු කර ඇති නිසා. ඉතින් මේ යෝගාවචරයන් වහන්සේ දෙකේ මේ නෝනා මහත්මිය තමන්ගේ ඒ භාවනා අධ්‍යක්ීම් පිළිබඳව කියනවා. ඉතින් ඒ කරුණ හොඳයි. යම් බඳු භාවනාවක් කරගෙන යනකොට හිතේ සැහැල්ලු බවක් ලැබෙනවා. ඒ වගේම සමාධි ගතියක් ලැබෙනවා. ආලෝකයකුත් එනවා. ඉතින් ආලෝකයෙන් පස්සේ සමහර කෙනෙකුට හිතා ගන්න අමාරුයි මොකද්ද එතනින් එහාට කරන්නේ කියලා. පින්තුනේ සමාධිය කියන එක භවනාවේ එක ගුණාංගයක්. සමාධි ආලෝකය කියන එකත් භවනාවේ තියෙන තව ගුණාංගයක්. ඒතර කාය චිත්ත පස්සද්ධිය බොහොම සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් ගතිය ඒකත් භවනාවේ තියෙන එක්තරා ගුණාංගයක්. මේවා භවනාවේ අපේ අත්දැකීම ලැබිය යුතුයි. හැබැයි අපේ ඉලක්කය ඒක නෙමෙයි. අපේ ඉලක්කයන්ගෙන් එක කොටසක් පමණයි ඒ කොටස. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්න කරන්නේ සීලය, ඊළඟට සමාධිය, ඊළඟට ප්‍රඥාව. ඒතර මේ සමාධි කොටසේදී තමයි අපිට මේ කොටස් ලැබෙන්නේ. සැහැල්ලු බව ලැබෙනවා, පස්සද්ධිය ලැබෙනවා, ඒ වගේම තමන්ට අරමුණු හිස්ව වගේ ඉන්න පුළුවන් ගතිය ලැබෙනවා. බොහොම සාන්ත ප්‍රණීත ගතියක් කායික වශයෙන්, මානසික වශයෙන් ලැබෙනවා. මේකත් භවනාවේ එක්තරා ගුණාංගයක්. හැබැයි මීට වඩා දෙයක් අපේ විය යුතුයි මනසේ. පින්වතුනි මේ භවනාව නැවත නැවත කරගෙන යනකොට මේ භවනාව තුළ සිදුවීම් කීපයක් වෙනවා. එකක් තමයි අපේ අවබෝධයෙන් දෙන්න පළල් වෙලා යනවා. තව තව වැඩි දියුණු වෙනවා. මනසේ අවබෝධය නුවණ කියන එක. ඒකම අපේ මනස තුළ තියෙන සිහිය, සමාධිය, සතිය සහ සමාධිය කියන එකත් එන්න එන්න පුළුල් වෙවි යනවා. තව තව ගැඹුරට යනවා. මේ කාරණාව එකක් වෙන්නට ඕනේ. අපි මේ වඩන්නා වූ භාවනාව ඔස්සේ එන්න එන්න ඒව ශක්තිමන්ත වෙන්නට, ඒ කියන්නේ සතිය, සිහිය, සමාධිය, හිත එකඟ බව, ප්‍රඥාව කියන අවබෝධය එන්න එන්න පළල් වෙන්නට ඕනේ. ශක්තිමන්ත වෙන්නට ඕනේ, ගැඹුරට යන්නට ඕනේ. ඒ කාරණාව එකක්. ඒ කාරණාවත් එක්ක පින්වතුනේ අපේ මනස පිළිබඳව අපේ සුළු අවබෝධයක් හදාගෙන අනවශ්‍ය මනස්තික දුබල කරන්නට ඕනේ. ඒ කියන්නේ මනස තුල තියෙනවානේ අපිට හානිකර ධර්මතාවයන්. ඒ අතර ප්‍රධානම හානිකරය තියෙන්නේ මේ සක්කාය දිට්ඨිය, දිට්ඨිචෛසිකය. දැන් අපි හිතන් ඉන්නේ මේ ලෝභය, දේශය කියලා. ඊටත් වඩා අපිට හානිකර තියෙන්නේ මේ ආත්මය. මමය, මගේය, මගේ ආත්මය කියන සක්කාය දිට්ඨිය. ඒත් මේ සක්කාය දිට්ඨිය කියන මනස අපේ ජීවිතයකට විශාල හානියක්. ඒ කියන්නේ සංසාර ගමන ඉදිකෙන් දෙකට පවත්වාගෙන යන්නේ මේ සක්කාය දිට්ඨිය, දිට්ඨි කියන චෛසිකය. ඒතර මේ දිට්ඨිය අපි ඉස්සෙල්ලා අඳුර ගන්නට ඕනේ. මේ සක්කාය දිට්ඨිය කියන්නේ කොහොම එකක්ද? ඒක කොහොමද ජීවිතේ පවතින්නේ? හිතත් එක්ක වැඩ කරන්නේ කොහොමද? ඒක අඩු වෙන්නේ කොහොමද? ඒ ආකාරයට අපි විපස්සනා භාවනාවන් පුහුණු කරන්නට ඕනේ. ඒක ගුරු උපදේශයක් අනුව කරන්නට ඕනේ. විපස්සනා භාවනාවන් අනුපිළිවෙලින් කර කර යනකොට ආත්මය පිළිබඳව හැඟීම්, මමය, මගේය, මගේ ආත්මය කියන හැඟීම් ක්‍රමක්‍රමයෙන් අඩුවලා යනවා. ඒ වෙනුවට අනාත්මය කියන හැඟීම්, ආත්මයක් නැහැ කියන හැඟීම් ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙනවා. වර්ධනය වෙලා අනාත්මයේ වර්ධනය වෙනවා. ආත්මය ටිකෙන් ටික අඩුවලා මේ මමය, මගේය, මගේ ආත්මය කියන මේ පෙන්නුම් කරන්න හදන දේ ක්‍රමක්‍රමයෙන් අඩුවලා හීන වෙලා, දුබල වෙලා, නැති වෙලා, අතුරුදහන් වෙලා යනවා. අන්නේ මාර්ගය ඵලයෙන් තේරුම් ගන්නට ඕනේ. ඒතර එහෙමනම් භවනාවකින් සමාධිය කියන එකෙන් අනතුරුව තමන්ගේ හිත තුළ හීන කළ යුතු, ප්‍රහීන කළ යුතු කෙලෙස් ධර්මයන් අඳුරා ගන්නට ඕනේ. අඳුරාගෙන ඒ කෙලෙස්යන් ක්‍රමක්‍රමයෙන් දුබල කරලා ඒව අතුරුදහන් කරන්නට ඕනේ. ඉතින් මේක මේ වාගේ විපස්සනා භවනාවන් කරනකොට ගුරු උපදේශයකුත් අවශ්‍ය වෙනවා. නැත්නම් අපිට මුලදී අඳුර ගන්න අමාරුයි. මුලදී හිතන් ඉන්නේ දැන් මට සමාධියක් ලැබුණාම, පස්සද්ධියක් ලැබුණාම, අන්න දැන් මාර්ගඵලයක් ලැබුණා, සෝහන් වුණාම ඔක්කොම හිස් වෙලා ගියා. මෙහෙම හිතෙන්න පුළුවන්. ඒ පින්වතුනි සමාධි අවස්ථාවක් පමණයි. නමුත් අර සක්කාය දිට්ඨි හිත අඳුර ගන්නට ඕනේ. ඒ හිත ක්‍රමක්‍රමයෙන් දුබල කරන්නට ඕනේ. දුබල කරලා ඒ හිත අතුරුදහන් කරන්නට ඕනේ. ඒ වෙනුවට ශේෂ වෙන්නේ අනාත්ම දර්ශනය. අන්න ඒතර දිෂ්ටිය සම්පූර්ණම දිට්ඨි චෛසිකය දුබල වෙලා අතුරුදහන් වෙලා යනවා. මෙන්න මේ தത്വයට අපේ මුල් පියවර තියා ගන්නට ඕනේ. ඊළඟට කාමරාග පටිග ඒ වගේ කෙලෙසුත් අපි ක්‍රමක්‍රමයෙන් හීන කරන්නට ඕනේ. ඉතින් මේ විදිහට කාමරාගය නැත්තම් ඇල්ම ගැටීම දෙකත් දුබල කරලා යම් දවසක අතුරුදහන් වෙනවා නම් අන්න ඒ දක්වාම ක්‍රමවත් විපස්සනාවක් වඩන්නට ඕනේ. ඉතින් මේ විදිහට විපස්සනා වැඩිම සඳහා ගුරු උපදේශයක් අවශ්‍ය වෙනවා. දල වශයෙන් තේරුම් කරගන්න, හිත තේරුම් කරගන්න, තේරුම් අරගෙන පරමාර්ථ ආකාරයෙන් විපස්සනා පුහුණු කරගන්න, ක්‍රමක්‍රමයෙන් මේ කෙලෙසයන් දුබල කරලා අතුරුදහන් කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. හොඳයි පින්වතුනි, ඊළඟ ප්‍රශ්නය උදේවය ඥානය, බංග ඥානය යන දෙක තේරුම සහ මේ භවනා වඩන පිළිවෙල පැහැදිලි කර දෙන සේක්වා. ඔව්, දැන් පින්වතුනි මේ ඥානයන් දෙක ගොඩක් ගැඹුරුයි. ඉතින් විස්තර කරන්නත් ගොඩක් වෙලා යාවේ. නමුත් කෙටියෙන් මම විස්තර කළ දෙන්න හිතනවා. ඉතින් උදේවය කියලා කියන්නේ පින්වතුනි මේ ඇතිවීම, පැවතීම, නැතිවීම. ඉතින් මේ ඇතිවීම, පැවතීම, නැතිවීම කියන එක පින්වතුනි ලෝකයේ තියෙන සෑම දෙයක්ම තියෙන දෙයක්. දැන් අපි වාසය කරන මේ පෘථිවිය බලන්න, ඒකම අපිට මේ තියෙන ඉර දිහා බලන්න, හඳ දිහා බලන්න, මේ විශාල වස්තු තියෙනවා. මේ මහ මොහොත, මහා මේරු පර්වත ආදී වස්තු අපි දන්නවා අති විශාලයි. ඒ ඊතර විශාල වස්තුවක ස්වરૂපය තමයි පින්වතුනේ යම් කාලයකදී මේ වස්තුව හටගත්තා. වර්ෂ වලින් ගත්තොත් කල්ප කෝටි ගණනාවක් දීර්ඝ කාලයක් මේ වස්තුව පවතිනවා. යම් දවසකදී මේ වස්තුවේ ශක්තිය හීන වෙලා මේ වස්තු විනාශ වෙලා යනවා. මේ මහ පොළොව. අන්න ඒකේ ආරම්භය දැක්ම, මැද දැක්ම, අවසානය දැක්ම තමයි උදේවය කියලා කියන්නේ. ඉතින් මේ මහා වස්තු වල මේ ක්‍රමක්‍රමයෙන් අපි කුඩා කර ගන්නවා. ඊළඟට අපේ රට ගන්නවා. මේ රටේත් අපි ගන්නවා. ඉතින් එහෙම ඇවිල්ලා තව තව කුඩා කුඩාවට ගෙහිලා මෙන්න අපේ මේ මිනිස්සුය ගන්නවා. මේ ජීවිතයක් ගන්නවා. එක ජීවිතයක් ආරම්භ වෙනවා. ඊළඟට ඒ ජීවිතයේ ටික කාලයක් පවතිනවා. ඒ ජීවිතය අතුරුදහන් වෙලා යනවා. ඉතින් මෙන්න මේ විදිහට ඒ ජීවිතයක ආරම්භය, මැද ටික, අවසාන ටික දක්වා මනස පුහුණු වෙනවා නම් ඒකට කියන උදේවය. හැබැයි මේ කියන්නේ සරලම ක්‍රමය. මේ උදේවය සැබෑ ඥානයට වඩා ගොඩාක් ගැඹුරුයි. ඉතින් මේ සැබෑ ඥානයේදී පින්වතුනේ ඒ මැද ටික, ඒ වෙනස්කම් දකින්නත් ඕනේ. ආරම්භය දකින්න ඕනේ, ආරම්භයට හේතු ටික දකින්න ඕනේ, මැද ටික දකින්න ඕනේ, මැද ටිකට හේතු ටික දකින්න ඕනේ, ඒක වෙනස්කම් ටික දකින්න ඕනේ, අවසානය දකින්න ඕනේ, අවසානයට හේතු ටික දකින්න ඕනේ. මේක ටිකක් ගැඹුරුයි. අර නිකාම වෙන උදේවය කියලා අපි බැලුවට එහිනොත් ගුණයක් නොවැඩෙනවා නෙමෙයි. එහෙන් ලොකු අවබෝධයක්, ලොකු ප්‍රඥාවක් මනසට හදලා දෙන්නේ නැහැ. ඉතින් මේ මාර්ගඵලයක් ලබනවා කියන එකේදී පින්වතුනි හොඳ ප්‍රඥාවක් ඕනේ, හොඳ අවබෝධයක් ඕනේ. ඒ හොඳ අවබෝධයක් නම් අපිට අර ආරම්භයට හේතු ටික, පැවැත්මට හේතු ටික, අවසානයට හේතු ටික එක්ක අපි මේ උදේවය දර්ශනය දකින්නට ඕනේ. ඒක ටිකක් ක්‍රමවත් වැඩසටහනක්, භවනා වැඩසටහනක්. ඒ දක්වා සරල ක්‍රමයේදී අපි දකින්න පුළුවන් ජීවිතයක් ආරම්භ වුණා. ඉතින් ටික කාලයක් මේ ජීවිතේ පැවතුණා. මේ ටික කාලෙකින් ජීවිතේ නැති වුණා. මෙන්න මේ විදිහට ඒ පුහුණු වෙනවා නම් ඒකට කියන උදේවය. ඒ දකින දර්ශනය තව තව කුඩා වෙන්නට ඕනේ. ඉතින් ඒ අපි දැක්කේ පෙන්නන්නේ ලොකු අරමුණු වලින් තවත පෙන්නම් කරලා අන්තිමට ෂණෂණ මාත්‍රයටපත් වෙනවා. මේ ෂණ සිතුවිල්ල, මේ සිතුවිල්ල, ඒ වගේම මේ මොහොතේ පහළන රූපය, මේ සිතුවිල්ලත් රූපයක් ෂණෂණ මාත්‍රයෙන් හට ගන්නවා, පවතිනවා, නැති වෙලා යනවා. මෙන්න මේ විදිහට කුඩාම දේ දක්වාම, අර ලොකු දේ ඉඳන් කුඩා දේ දක්වාම ඇතිවීම, පැවතීම, නැතිවීම මෙනෙහි කරනවා නම් ඒකට කියන උදේවය දර්ශනය කියලා. හැබැයි පින්වතුනි ගොඩාක් දිනෙක වරදවා ගන්නවා මේ විදිහට මනස පුහුණුනා මෙයා හිතන් ඉන්නවා දැන් උදේවය ඥානය තියෙනවා කියලා. නෑ පින්වතුනි, උදේවය ඥානය නෙමෙයි. මේකට කියන උදේවය සම්මර්සණය, උදේවය පුහුණු වීම. පුහුණු වෙන එක වෙනම එකක්, ඥානය කියන එක වෙනම එකක්. පින්වතුනි ඥානය කියන්නේ වැඩ ගන්න පුළුවන් අවස්ථාවක්. දැන් අපි මේ පින්වතුන්ට ධර්මඥානය, ධර්මයේ හොඳට දැන් අවබෝධ වෙලා වැඩ ගන්න පුළුවන්. ඒ වගේම භවනා ඥානෙ, භවනා හොඳට අවබෝධලා වැඩක් ගන්න පුළුවන්. ඒ වගේම තවත් වෙන ශිල්ප ශාස්ත්‍රයක් මේ පින්වතුන් ඉගෙන ගන්නවා. භවෙත්තුම ඉදිකරින් ශාස්ත්‍රය ඉගෙන ගන්නවා. ඉතින් ඒක ඥානයක්. මොකද දැන් හොඳට ඉගෙන ගත්ත දෙයින් වැඩක් ගන්න පුළුවන්. අන්න ඒ වගේ මේ භවනාව තුළ උදේවය හොඳට පුහුණු නම් පස්සේ තමයි ඥානෙ පහළ වෙන්නේ. හොඳටම පුහුණු වෙනවා. පුහුණුනම් පස්සේ ඒ දේ තුල කෙලෙසයන් නැතුව ඉන්න පුළුවන්. නීවරණයන් නැතුව ඉන්න පුළුවන්. දවසේ සැහැල්ලු වෙන්න පුළුවන්. සතුටෙන් ඉන්න පුළුවන්. ශක්තිය ගොඩනගෙනවා. එතන තමයි ඥානෙ පිහිටන්නේ. ඒ කියන්නේ දැන් අපි බලන්න අපේ මේ සංසාරයේ ගත කරනකොට නොයෙකුත් කෙලෙස් ධර්මයන් අපිට එනවා. රාගයේ සිතුවිලි එනවා, දේසය එනවා, මෝහය එනවා, මාන්න එනවා. ඉතින් මේවා අපිට දුබල කරගන්න පුළුවන් ආයුධයක් නැහැ. මෙන්න මේ උදේවාය ඥානය පුරුදු වෙච්ච කෙනාට පින්වතුනේ දැන් දේසය සිතුවිල්ලක් එනවා. මෙන්න උදේවාය ඥානයට මේක දාපු ගමන් අර දේසය සිතුවිල්ල අතුරුදහන් වෙලා යනවා. අන්න ඒකට තමයි ඥානය කියලා කියන්නේ. ඒ දෙයට දාලා ඒ දේ ශුන්‍ය කරලා දාන්න පුළුවන්, විනාශ කරලා දාන්න පුළුවන් ශක්තියටයි ඥානය කියලා කියන්නේ. නැත්තම් මේ සුළුෙන් දිනු කරගන්න එක නෙමෙයි. සුළුෙන් දිනු කරගන්න එක බොහෝ දෙනාට පුළුවන්. ටික කාලයක් සතියක් දෙකක් කොහේ වඩනකොට දිනු කරගන්න පුළුවන්. හැබැයි ඒක කෙලෙස ප්‍රහාණයට බල නැහැ. කෙලෙස ප්‍රහාණයට පින්වතුනි ඊට වඩා ගැඹුරෙන් දිනු කරන්නට ඕනේ. දැන් මේ පින්වතුන් අහලා තියෙනවා අතීතයේ අපේ ස්වාමීන් වහන්සේලා බොහොම හොඳට මේ භවනාව දිනු කළා. එක ස්වාමීන් වහන්සේ නමක් භවනාව දිනු කරනකොට මේ උදේවයි භවනාව දිනු කරනකොට උන්වහන්සේගේ සමාධි ආලෝකේ හොඳට පොළොල්ුණා. කොච්චරද කියනවා නම් මහා මොහොත දක්වා සියලු සංස්කාරයන් ආලෝකයෙන් දකින්න පුළුවන්කම ලැබුණා. මේ සියලු සංස්කාරයන් මේ ඇතිවීම පැවතීම නැතිවීම දකින්න පුළුවන්කම ලැබුණා උන්වහන්සේට. ඊළඟ ස්වාමීන් වහන්සේ කියනවා එවත්නි මට ඊටත් එහා පුළුවන් මහා මොහොතේත් යම් ප්‍රමාණයක දකින්න පුළුවන් කියලා ප්‍රකාශ කරනවා. මෙන්න මේ වගේ පින්වතුනි සැබෑ ඥානය තුළ ඒ වගේ මනස විශාල ලෙස ආලෝකමත් වෙනවා, ප්‍රභාසර වෙනවා. ඒ වගේම මනස තුළ හොඳ ගුණාංග ලොකු ප්‍රමාණයක් පිහිටෙනවා. සතිය හොඳට පිහිටෙනවා. මේ වගේ නුවන් හොඳට පිහිටෙනවා. ඒ වගේ වීර්ය ආදී ගුණාංග හොඳට පිහිටෙනවා. මේ ගුණාංගත් එක්ක පිහිටෙන ශක්තිය තමයි ඥානය කියලා කියන්නේ. ඒ සඳහා දිනු කරන මාර්ගයට තමයි කියලා කියන්නේ උදේවය සම්මර්සණය නැත්තම් පුහුණුව. ඉතින් පුහුණුව එක දෙයක්, පුහුණුවෙන් ලැබෙන ඥානය තව එකක්. මෙන්න මේ ආකාරයට ආරම්භයේ ආරම්භයට හේතු, පැවැත්ම පැවැත්මට හේතු, ඒ වගේම අවසානයේ අවසානයට හේතු වශයෙන් යම් කෙනෙක් පුරුල් ආකාරයේ ඇතිවීම පැවතීම නැතිවීම දකිනවා නම් ඒකට කියනවා උදේවය දර්ශනය, උදේවය පුහුණුව. ඒකෙන් ලැබෙනා නුවණට කියනවා උදේවය ඥානය කියලා. ඒකම් පින්වතුනි බංග ඥානය කියලා කියන්නේ විපස්සනා ඥානයක්. බිඳීම අරමුණු වෙනවා, කියන්නේ විනාශයම අරමුණු වෙනවා. දැන් මේ ලෝකයේ තියෙන සංස්කාරයන් හැම එකක්ම බිඳීමත් එක්ක වෙනස් වීමත් එක්කයි තියෙන්නේ. අපිට මේ වෙනස් කරන්න පුළුවන් වෙන්නේ හැම එකක්ම මේවා වෙනස් වෙමින් තියෙන්නේ. මේ හැම රූප කලාපයක්ම හැම මොහොතක්ම වෙනස් වෙමින් තියෙන හින්දා තමයි තව රූප කලාපයකින් මේක වෙනස් කරන්න පුළුවන්. දැන් බලන්න වතුර තියෙන ඕ රූප කලාප ගොඩක් තියෙනවා. අපිට මේකට තේකහට් එකක් එක්කහුණාම අර රූප කලාප ඔක්කොම තේකහට් බවට පත් උනේ. අර රූප කලාප ඔක්කොම වෙනස් වෙමින් තිබුණා. මෙතන කහට එක්කහ වුණා, ඔක්කොම තේකහට රූප කලාප බවට පත් වුණා. තවට එකකින් අපි මේකට සීනි ටිකක් එක්කහ වුණාම අර රූප කලාප ඔක්කොම වෙනස් වෙමින් තිබුණු නිසා සීනි එක්කහ වුණාම හැම රූප කලාපයකටම සීනි එක්කහ වෙච්චි බවට පත් වුණා. සීනි සහිත රූප කලාප බවට පත් වුණා. මෙන්න මේ වගේ මේ රූප කලාපයන් එහෙම නැත්නම් රූපයන් පමණක් නෙමෙයි මේ ලෝකයේ තියෙන හැම එකක්ම වෙනස් වෙමින් තියෙන. නමුත් අපේ මනසට ඒ වෙනස කියන එක පුහුණු වෙලා නැහැ. මනසට පුහුණුලා තියෙන නিত্য ස්වභාවය. අපි දෙයක් දැක්කහම, මේ ගොඩ නැගිල්ලක් දැක්කහම අපිට පේන්නේ නিত্য ස්වභාවයක්. ආ මේ ගොඩ නැගිල්ල ලස්සනයි, මේක මේ ස්ථිරයි, මේ වගේ ස්වභාවයක් නැහැ. පින්වතුනි කවදාක්වත් එහෙම ස්ථිර දෙයක් ලෝකේ නැහැ. මේ ගොඩ නැගිල්ල අද ලස්සන වගේ තියෙනවා තමයි. තව ටික දවසකින් බලන්න මේ වර්ණය වෙනස් වෙලා. ආයෙත් නැවත අපි පේන්ටිං හිම කරේ නැත්නම් අර වර්ණය තියාගන්න පුළුවන් කමක් නැහැ. අවුරුදු 10ක් 15ක් 20ක් 25ක් කොහෙ තිබ්බොත් නටබුන් බවට පත් වෙනවා. තවත් කාලයක් ගියාම මේවා මහ පොළොවටම පස් වෙලා යනවා. ඒතර මේ වගේ මේ රූප කලාපයන්ගේ ස්වභාවය වෙනස් වෙනවා. ඉතින් අර සමහර ඒවා ඉක්මනින් වෙනස් වෙනවා. සමහර ඒවා ටික කාලයක් කරගෙන වෙනස් වෙනවා. දැන් ඔය රත්තරන් රිදී මුතු මැණික් වගේ දේවලුත් වෙනස් වෙනවා. ඒවා නමුත් අපේ ජීවිතයක් වගේ ජීවිත කීපයක් ඇතුළත වෙනස් වෙන ප්‍රමාණය අපිට අඩුයි. නමුත් පින්වතුනි එව්වත් දීර්ඝ කාලයක් එක්ක ගත්තාම වෙනස්කම් බවට පත් වෙලා අතුරුදහන් වෙලා යනවා. ලෝකයේ තියෙන හැම දෙයක්ම මේ වෙනස් වීමට ලක් වෙලා තියෙන්නේ. අන්න ඒ වෙනස්කම මනසෙන් පුහුණු කරන එක තමයි භංගය කියලා කියන්නේ. ඒතර මේ වෙනස්කම මනසෙන් පුහුණු වෙන්නට ඕනේ. මේ ෂණයක් පාසා කායික රූපයන් ඒ වගේම සිතුවිලි ධාරාවන් ක්ෂණයක් පාසා වෙනස් වීමට ලක් වෙනවා. ඒ සඳහා ඒ අවබෝධය සඳහා අපි පුහුණු කරවා ගන්නවා පින්වතුනි ඇහැ.
කන නාසය දිව ශරීරය මේ වචනයක් පාසා වෙනස් වීමට ලක් වෙනවා. ඒ වගේම බාහිර අභ්‍යන්තර මේ රූප කලාප යංශනයක් පාසා වෙනස් වීමට ලක් වෙනවා. මේ වෙනස් වීම මනසෙන් පුහුණු කරවා ගන්නවා. ඒ වෙනස් වීමත් එක්කම හේතුඵලත් මෙනෙහි කරන්නට ඕන. ඒ හේතුවත් වෙනස් වෙනවා, ඵලයත් වෙනස් වෙනවා. හේතුවත් විනාශ වෙලා නැති වෙලා යනවා, ඵලයත් විනාශ වෙලා නැති වෙලා යනවා. මේ විදිහට ටිකක් පුළුල් ආකාරයෙන් බලනකොට ප්‍රඥාව පුරුල්ලා එනවා. ඒ විදිහට බලන එක තමයි බංගානුපස්සනාව කියලා කියන්නේ. බංගේ අනුපස්සනා කරනවා, පුහුණු කරනවා. ටික කාලයක් ගියාම හොඳට සැහැල්ලුවෙන් බොහොම ගැඹුරු නුවණකින් මේ බංගේ දකින්න පුළුවන් ගතියක් ලැබෙනවා. බිඳීම දකින්න පුළුවන් ගතියක් ලැබෙනවා. මේකට කියනවා බංග ඥාණය කියලා. මේ ඥාණයට පුළුවන්කම තියෙනවා මාර්ගඵලයන් දක්වා මනස ගෙනියන්න. හැබැයි අර සුළුයෙන් අවබෝධ කරගන්න දෙයට මාර්ගඵලයක් අවබෝධ කරගන්නත් බෑ. සුළුයෙන් අවබෝධ කරගන්න දෙයට මේ මනසේ කරන දේ තේරුම් ගන්නත් බෑ. මනසේ වෙන සිද්ධාන්තික තේරුම් ගන්න නම් හොඳ ගැඹුරු අවබෝධයක් අවශ්‍ය වෙනවා. අර අපි කලින් කිව්වේ උදේවාය ඥානය කියලා. අන්න ඒ වගේ තමයි බංග ඥානයේදී ගැඹුරෙන් මේ පිළිබඳව අවබෝධයක් හැදුනොත් තමයි ගැඹුරෙන් යමක් කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. හිතේ තියෙන මේ කිලිටි ධර්මයන්, කෙලෙහ ධර්මයන් ක්‍රමක්‍රමයෙන් දිය කරලා හරින්න පුළුවන් ශක්තිය මේ බංග ඥානයට තියෙනවා. උදේවා ඥානයටත් තියෙනවා, බංග ඥානයටත් තියෙනවා. ඉතින් එයින් බංග ඥානය තාම ශ්‍රේෂ්ඨ තැනක පිහිටනවා. මේ ඥාන දෙක හොඳට පහළුණාම තමයි සෙසු විපස්සනා ඥානයන් පහළ කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් මේ කෙටියෙන් විස්තර මතක් කළේ. ඉතින් මේට වඩා විස්තර තව මේ පින්වතුන් දහම් පොතපත ඇසුරෙන්, ඒ වගේම දහම් අවබෝධ ඇති ස්වාමීන් වහන්සේලා ඇසුරෙන් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. එනිසා අපි උත්සාහයෙන් ඉතින් ඒ ඥානයන් පිළිබඳව තොරතුරු හොයලා ඥානයන් දිනු කරගන්න බලාපොරොත්තු වෙමු. ඊළඟ ප්‍රශ්නය, ඔබ වහන්සේ දේශනාවක කොටස් 32 ගැන පැහැදිලි කළා. එහෙත් ද්වන්තිස් ආකාරය කියලා එකක්ද පාවිච්චි කළා. ඒ මොකක්ද? පින්වතුනි, ඒ කොටස් 32 භාවනාව කියන එක අපි මේ සිංහල භාෂාවෙන් කියන්නේ. ද්වන්තිස් ආකාරය කියලා කියන්නේ ඒ කොටස් 32ටම පාලියෙන් අපි කියන වචනේ තමයි ද්වන්තිස් ආකාරය කියලා කියන්නේ. ඉතින් බොහෝ පොත්පත්වල භාවිතා කරනවා මේ වචන දෙකම. වැඩියෙන් භාවිතා කරන්නේ ද්වන්තිස් ආකාරය කියන වචනේ තමයි පොත්පත්වල වැඩි තැන්වල භාවිතා වෙලා තියෙන්නේ. එනිසා මේ දෙකම එකක්. ඉතින් මේ ද්වත්තින්ස ආකාර භවනාව වඩා ගැනීමත් ජීවිතයට ඉතාම ප්‍රයෝජනවත් භවනාවක්. ඒ නිසා අපි උනන්දුයෙන් කරගෙන යන්න කොටස් 32. ඒ කියන්නේ කොටස් 5 වගේ හුරු වෙනවා. ඒ හුරු වීමෙන් ඊළඟට කරියරේ කොටස් 32 වෙන් කරලා බලන්න පුළුවන් ශක්තියක් ගොඩනගෙනවා. ඒ ශක්තියම ඊළඟට සමාධියක් බවට හරවා ගන්න පුළුවන්. ඒ සමාධියම ගැඹුරු විපස්සනාට හරවා ගන්නත් පුළුවන්කමක් තියෙනවා. ඒ භවනාව ඒ විදිහට තේරුම් කරගන්න. ඉතින් මේ වචන දෙකම එකම අර්ථයක් තමයි ගෙනල්ලා දෙන්නේ. ඔය ඊළඟට ප්‍රශ්නයක් අහනවා. නමාමි බුද්ධං ගුණසාගරන්තං යන ගාථාව භවනාවක් ලෙස යොදා ගැනීමේදී පුරුදු කරන ආකාරය විස්තර කර දෙනසේක්වා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ අරමුණු කරගන්නවා. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන උන්වහන්සේගේ ගුණසාගරය ගැන, එහෙම නැත්නම් අතිවිශාල ගුණස්කන්ධය ගැන අපි හිතින් අරමුණු කරගන්නවා. ඉතින් ඒ වගේම උන්වහන්සේ ලෝක සත්වයාට ඒ ගුණය මත පිහිටාගෙන ලෝක සත්වයාට පිහිට වෙච්ච ආකාරය හිතින් ආවර්ජනා කරගෙන, ඉතින් අපි ඒ ගාථාව කිය කියා අපි බුදුරජාණන් වහන්සේ හිතින් වන්දනමාන කරනවා. ඉතින් ඒක එක ක්‍රමයක්. ඉතින් මේ බුදුගුණ භවනාවන් වඩන ක්‍රම බොහෝමයක් තියෙනවා. ඒ හැම එකකින්ම බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව භක්තිය වැඩි කරන එකයි සිද්ධ කරන්නේ. ඉතින් අපිට මේ ක්‍රමයෙන් වඩන්නට ඕනෑ කියලා හැම එකක් නැහැ. තමන්ට ඕන නම් ඒක කොටසක් භාවිතා කරනවා. ඉතින් අපේ බුදුගුණ වශයෙන් නමාමි බුද්ධං ගුණසාගරන්තං, ගුණසාගරයක් බඳු වූ බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඉතින් මේක අපේ පුළුවන් නම් නවගුණ වැලක් වශයෙන් තියාගන්නවා. පින්වතුනි, ගණන් වශයෙන් මේ වාක්‍ය කේක හිතෙන් බුදුරජාණන් වහන්සේට වන්දනමාන කරනවා. ඉතින් ඒ ගණන් වශයෙන් ගන්නවා අපේ බුදුගුණ. දැන් අපි අරහං සම්මා සම්බුද්ධෝ කියන ගුණ නාමයක් අපි ගන්නවානේ. ඒ ගුණ නාමය ගණන් වශයෙන් ගන්නවා එකක් හැටියට. ඒ වගේ මේ පින්වතාටත් පුළුවන්කම තියෙනවා අර නමාමි බුද්ධං ගුණසාගරන්තං කියන ගාථාව හරි ගාථාවෙන් කොටසක් හරි අරගෙන එකපාරක් ගුණයක් හැටියට වන්දනමාන කරනවා. හිතෙන් වන්දනමාන කරනවා. නැවත නැවත මේක මෙනෙහි කර කර කියනවා. ඒ විදිහට ඒ බුදුගුණ මානසිකාරයන් දිගින් දිගට පවත්වාගෙන යනකොට හිතේ ශ්‍රද්ධා ආදී ගුණාංගයන් පේනවා. ඉතින් බුදුගුණ මානසිකාරය මේ ආකාරයෙන් කරන්න පුළුවන්. තව පුළුවන් පින්වතුනි, ওই බොහොම සරල ක්‍රමවලිනුත් පුළුවන්. බුද්ධං සරණං ගච්ඡාමි, බුද්ධං සරණං ගච්ඡාමි, භාග්‍යවතුන් වහන්සේ මම සරණ යමි. ඒ භාග්‍යවතුන් වහන්සේ මම සරණ යමි. බුද්ධං සරණං ගච්ඡාමි. ඒකත් පුළුවන්. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. මේ විදිහටත් පුළුවන් අපිට අර බුදු ගුණ භවනාව වැඩෙන ආකාරයට, බුද්ධානුස්සතිය වැඩෙන ආකාරයට සරණ යාමත් කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම බුදු ගුණ නමය මෙනෙහි කිරීමෙන් ඒ ආකාරයෙන් අපිට බුදු ගුණ භවනා වඩා ගන්නත් පුළුවන්කම තියෙනවා. තව ක්‍රමයක් තියෙනවා පින්වතුනේ. බුදුරජාණන් වහන්සේගේ ගුණ ආවජනා කරලා අපේ මේ ලෝකයට සෙත ප්‍රාර්ථනා කරනවා. Tamanṭa සෙත ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි. දැන් අපි බලන්න ඔය වාහනවල පවා ගහලා තිනවනේ බුදු සරණයි. ඒ වගේම තවත් ඉතින් අපේ තැන්වලට ඇතුළේනකොට පවා ගහලා තින බුදු සරණයි. ඒ වගේ Taman හිතින් ආවජනා කරගන්නවා මේ පවුලේ හැමදෙනාටම බුදු සරණයි. ඒ වගේ අපේ ගමේ වාසය කරන හැමදෙනාටම බුදු සරණයි. මේ රටේ වාසය කරන හැමදෙනාටම බුදු සරණයි. මේ ලෝකේ වාසය කරන හැමදෙනාටම බුදු සරණයි. දිව්‍ය ලෝකවල වාසය කරන හැමදෙනාටම බුදු සරණයි. විශ්වයේ වාසය කරන හැමදෙනාටම බුදු සරණයි. ඉතින් මේ විශ්වයටම බුදු සරණයි. මේ වගේ ක්‍රමවලනොත් පුළුවන් ඉතින් Tamanṭa එක එක දේවල් අත්හදා බලලා බුදු ගුණ මානසිකාරයන් දිනු කරගන්න, Tamanṭa කැමැති රුචි කරන ආකාරයකින් ඒ භවනා මානසිකාරය දිනු කරගන්නයි අවශ්‍යය. ටික දවසක් යනකොට සමාධි ලැබෙනවා, සමාධි ආලෝක ලැබෙනවා, මනසට ලොකු ප්‍රීතියක් උත්පාදනය වෙනවා. ඉතින් මේවා පුළුවන් වෙලාවල අත්හදා බලන්න. ප්‍රශ්නය, ස්වාමීන් වහන්සේ දේශනා කළ පරිදි එදිනෙදා ජීවිතයේ බුදුගුණ මරණ සත්‍යය අනිත්‍යය මෙනෙහි කරමින් එදිනෙදා කටයුතු කරමි. එය යෝනිස මනසිකාරයද ලෝභ දේශ මෝහ සිතවිල්ලක් ආපසු එය දැනගෙන අනිත්‍ය නගමින් එසේ ආපු අකුසල් නිසා සිතට ප්‍රබල විපාක තියෙනවාද? පින්වතුනි, භවනා මනසිකාරයන් කුසල මනසිකාරයන් හැම එකක්ම යෝනිසෝ මනසිකාර ගණයට වැටෙනවා. ඉතින් සිහියෙන් අපි කරන්න ඕනේ. ඒ අකුසල හැම එකටම පින්වතුනි සිහිය අවශ්‍ය නැහැ. ඒ අකුසලයන් ලෝභ දේශ මොහ හැම එකටම සිහිය අවශ්‍ය නැහැ. ඒ නිසා ඒවට කියනවා අයෝනිසෝ මනසිකාරය කියලා. සිහිය නැති නිසා එතන සිහියක් නැති නිසා අයෝනසෝ මනසිකාරය කියලා කියනවා. හැබැයි කුසල ආරම්මණයක් කරන්න බෑ සිහිය නැතුව. Tamanṭa මේක කරන්න ඕනේ. දැන් මේ වෙලාව කරන වෙලාව මේ වෙලාවට මෙහෙම කරන්න. මේ විදිහට සිහිය පුහුණු කරලා තමයි කුසල මනසිකාරය කරන්න තියෙන්නේ. අන්න ඒ නිසා ඒ සිහියත් එතන මේ මනසිකාරයේ වටිනාකමත් අපි තේරුම් අරගෙන කටයුතු කරන නිසා ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. ඒතර ඒ මනසිකාරයේ සිහිය සහ නුවණ පිහිටනවා. එනිසා හැම කුසලයකම මේ යෝනිසෝ මනසිකාරය පිහිටන බුදුගුණ භාවනාවක් වැඩුවත් යෝනිසෝ මනසිකාරය, මෛත්‍රී භාවනාවක් වැඩුවත් යෝනිසෝ මනසිකාරය, ඒ වගේම අනිච්ච සංඥාවක් වැඩුවත් ඒ යෝනිසෝ මනසිකාරයක්. ඉතින් මේ වාගේ ඒ හැම එකකෙම පුළුහංකම තියෙනවා අකුසලයන් නසා ගැනීමේ ශක්තියක්. ඉතින් තවත් බොහොම ක්‍රමයන් තියෙනවා තමන්ගේ සිත පිළිබඳව අවබෝධ කරගන්නවා. චිත්තානුපස්සනාව ඒකත් යෝනිසෝ මනසිකාරයක්. ඒ හරහාත් පුළුවන් භවනාවේ යම් බඳු දියුණුවක් හදාගන්න. ඒත් තමන්ට රුචි කරන, තමන්ට පුහුණු ඇති මේ භවනා ක්‍රමයන් අනුගමනය කරන්න. පුළුවන් වෙලාවට බුදුගුණ මනසිකාරය, මෛත්‍රිය, ඊළඟට අසුභය, ඊළඟට මරණය, ඊළඟට අනිච්ච සංඥා, ඊළඟට හිත පිළිබඳව අවබෝධ කරගන්නවා චිත්තානුපස්සනාව. මේ වාගේ භවනාවන් කැමති එකක් හෝ කීපයක් දිගින් දිගට පුහුණුව තියාගන්න. ඒ හරහා මනසේ යෝනිස මනසිකාරය හැදෙනවා. ඒ යෝනිසෝ මනසිකාරයත් එක්ක හිතේ තියෙන ගුණාංග වශයෙන් සිහිය ප්‍රබල වෙනවා, සමාධිය ප්‍රබල වෙනවා, ප්‍රඥාව ප්‍රබල වෙනවා. ඒ වගේම ජීවිතයකට හොඳ ධනාත්මක ශක්තියක් එක්කහුව වෙනවා. සතුටෙන් වාසය කරන්න පුළුවන් ශක්තියක් ගොඩනගෙනවා. ඒ නිසා මේ භවනා ක්‍රම නිවැරදි, ඒ කරන ක්‍රමයන් තවදුරටත් එක දිගටම කරගෙන යන්න අපි මේ පින්වතුන්ට උපදෙස් ලබා දෙනවා. ඊළඟට මා කෝවිලක පූජකයෙක් මේ උභවහන්සේ පැවසු ආකාරයට මෛත්‍රී භාවනාව කරගෙන යමි. චක්‍ර හයම කෙලින් සිටින පරිදි හිඳින විට භාවනාව වැඩේ. නමුත් කකුලේ කැක්කුමක් එනවා. කුමක් කළ යුතුද ස්වාමීන් වහන්ස? මේ භාවනාවක් දිනු කර ගැනීමේදී භාවනා ආරම්භණය වැදගත් වෙන්නේ. ඉතින් කකුල කැක්කුමක් තියෙනවා නම් ඒ කකුල පහතට යන ආකාරයට තියාගන්න. අනිත් එක ඉරජුව තියාගන්න. අපේ තම පුටුවක නම් වාඩි වෙන්නේ හොඳ ටිකක් පෙතලි පුටුවක් වගේ හදා ගන්නවා. එහෙන් අර පරියන්ක ඉරියව් වාඩි වෙලා වේදනාවක් වුන් තියෙන කකුල පමණක් පල්ලෙහාට එල්ලා ගන්න. ඊයඟට තමන්ගේ ශරීරයේ තව ටිකක් කෙලින් වෙන්න ඕන නම් පිටිපස්ස පැත්තෙන් තවත් අඟල් කාලබ් භාගයක් උස ගන්න. දැන් ඒතර කය හොඳට කෙලින් හිටිනවා. එක කකුලක් පමණයි උඩර ගන්න අමාරු වේදනාවක් ඇක්කුම් ඇති කකුල. ඒ විදිහට භාවනාව හොඳට පිටවාගෙන යනකොට කය හොඳටම සැහැල් වෙලා යනවා. හොඳටම සැහැල් වෙනවා නිකන් අහසේ ගියා වගේ තමන්ට කය නොදෙනී ගියා වගේ වෙනවා. අන්න ඒ වෙලාවේදී මේ ස්නායු සියල්ලක්ම අවදි වෙනවා. ඒකට බුදුදහමෙන් කියන්නේ සමාධි ශක්තිය අවදි වෙලා එනවා. ඉතින් ඔය වෙනත් භවනා ක්‍රම වලින් චක්‍ර කියන වචනේ භාවිතා වෙනවා. නමුත් බුදුදහමේ චක්‍ර කියන වචනේ භාවිතා වෙන්නේ නැහැ. බුදුදහමේ කියන්නේ සමාධි අවදි වෙනවා. සමාධි චෛසිකය ප්‍රබල වෙනවා. එහාර පින්වතුනි මේ ශරීරයේ ස්නායු ටික සියල්ලක්ම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. අක්‍රීය ස්නායු සියල්ලක් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒ නිසා තමයි අර අපිට අහසේ ඉන්නවා වගේ දැනෙන්නේ. ශරීරය අමතක වෙලා යනවා. ඉන්න තැන පව අමතක වෙලා යනවා. අහසේ ඉන්නවා වගේ දැනෙන්නේ. අන්න ඒ හොඳ සමාධි අවස්ථාවක්. ඒ අවස්ථාව තමයි ඔය සමහර හින්දුවාගේ ආගම් ක්‍රම වලින් පෙන්වන් කරනවා චක්‍ර අවදි වීමක් කියලා. ඉතින් ඒ බුදුදහමේ පෙන්වන් කරන්නේ සමාධි අවදි වීමක්. ඉතින් ඒ සමාධියේ ගැඹුරු අවස්ථාව කියන්නේ උපචාර සමාධිය සහ අර්පණා සමාධියයි කියලා. ඉතින් ඉන්නේ එහාටත් තව භවනා ක්‍රම බොහෝමයක් තියෙනවා. ඉතින් ඒවා ටිකෙන් ටිකත් හදා බලලා මේ භවනාව දිනු කරගන්න උත්සාහවත් වෙන ඉතින් මේ පූජකතුමාට අපි ඉතින් ආශිර්වාද කරනවා. මේ භවනා ක්‍රමයන් තව තවත් හදා බලාගෙන සමත භවනාවෙන් ගැඹුරට පුහුණු වෙලා ඊළඟට විපස්සනා භවනාවත් පුහුණු වෙලා භවනා පිළිබඳව හොඳ අත්දැකීම් ටිකක් ලබා ගන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. හොයි ඊළඟට බාහිර ප්‍රශ්නයක් ආනවා. ධර්මානුකූල පිළිතුරක් බලාපොරොත්තු වෙමි. අපේ ගමේ මිනිස්සු 10ක් 15ක් පොලියර් මුදල් ගන්නවා. 105 වෙන්න දීම තුලින් පවක් සිදු වෙන්න පුළුවන්ද? සාධාරණද? තෙරුවන් සරණයි. ඔය ඉතින් ඒ රජේ අනුමත ක්‍රම භාවිතා කරමින් යම්බඳු ව්‍යාපාර ශ්‍රේෂ්ඨයක් කළාට ඒක ඉතින් වරදක් නැහැ. හැබැයි ඉතින් රජේ අනුමත පොලිය ප්‍රමාණයන්ගෙන් කරනකොට ඒක කාටවත් හානියක් නැහැ. හැබැයි අර රජයෙන් අනුමත ප්‍රමාණයන් අභිභව කරන දේවල් වලින් හානියක් සිද්ධ වෙනවා. තමන්ට මුදල ලැබුණාට ඒ තුලින් තමන්ගේ කර්මයට හානියක් සිද්ධ වෙනවා. ඒ නිසා යම් කෙනෙක් ඒ ව්‍යාපාර ශ්‍රේෂ්ඨයක් කරනවා නම් ඒ රජයේ අනුමත ක්‍රමය අනුව සිද්ධ කරන්න ඒ තුලින් තමන්ට හානියක් වෙන්නේ නැහැ. දැන් කඩේක භාණ්ඩයක් විකුණන කෙනෙක් ඒ භාණ්ඩය තමන් දන්නවා මේකෙන් අපේ 105ක් හෝ 10ක් හෝ ප්‍රමාණයක් තමයි මේ භාණ්ඩෙන් ලාභ තියාගන්න ඕන. ඒ අනුව වෙළඳ ආයතනයෙන් දෙන නීතියට අනුව වැඩ කරනවා. දැන් බෙහෙතක් නම් විකුණනවා. විකුණනකොට කියනවා වෙළඳ ආයතනයෙන් කියනවා 10ක් තියාගෙන විකුණන්න. ඒ අනුව අපි කරගෙන යන එක සාධාරණ වෙළඳාමක්. ඒ වගේ පින්වතුනි මේ රජයෙන් දැන් මුදල් සම්බන්ධවත් ඒ වගේ නීති සකස් කරලා තියෙනවා බැංකු. ඒ වගේම ආයතන වලට ඒ නීතියින් අනුව කටයුතු කරන්ඩ ඒ අනුව හානියක් වෙන්නේ නැහැ. ඉතින් ඒක රජයේ බැංකු නිලධාරි මහත්මයෙකුගෙන් ඒ සම්බන්ධ උපදෙසක් ලබා ගන්න. ඔය ළඟට ප්‍රශ්නයක් අහනවා. සිහි නැතුව ඉන්න කෙනෙකුට හෝ මරණාසන්න දිනේ සිහි නැතුව ඇඳේ සිටින කෙනෙකුට පිරිත් කියුවොත් ප්‍රතිඵලයක් තියෙනවද? පින්වතුනි සිහිය ඇත්තත් නැත්තත් පිරිත්ීමේ ප්‍රයෝජනයක් තියෙනවා. මුල් ප්‍රයෝජනය තමයි පිරිත්ේ ප්‍රයෝජනය කුසල ආරම්භණය තමන්ට. ඒකම් පින්වතුනි දැන් ඒ සිහිය නැති කෙනෙක් ඉන්නවා කියන්නකො මරණාසන්න මොහොතේ කෙනෙක් ඉන්නවා. එහෙම නැත්නම් දැන් කොමා වාගේ මනස අක්‍රීය අවස්ථාවන් තියෙනවා. එවැනි තැනක දීපවා පින්වතුනි මේ පිරිත් දේශනාව ප්‍රයෝජනයක් වෙනවා. පිරිත් දේශනාව කෙලින්ම මනසට කාවදින එක ක්‍රමයක්. පරිසරයට කාවදින එක තව ක්‍රමයක්. මනසට කාවදින එක දැන් මේ පිරිත් දේශනාවකින් අහනවා නම් එයාට මනසට කාවදිනවා පරිසරයට කාවදිනවා. දැන් අපි හිතමු මරණාසන්න මොහොතේ ලෙඩෙක් ඉන්නවා. ඉතින් ලෙඩාට අපි පිරිත් කියනකොට එයාගේ මනසටත් ඒ පිරිතේ ශක්තිය එක්කව වෙනවා. පරිසරයටත් ඒ ශක්තියක් පිරිත් දේශනාවේ ශක්තියක් එක්කව වෙනවා. ඒ හරහා පරිසරයට එක්කව වෙන කොටසේදී පින්වතුනේ දැන් භූත ප්‍රේත අමනුෂ්‍ය වාගේ දුබලා හිටියා නම් අයින් වෙලා යනවා. ප්‍රබල දෙවියෝ ඒ අය හරි කැමති මේ පිරිත් දේශනාවන් ශ්‍රවණය කරන්න. ඒ ප්‍රදේශ අධිගෘහ දෙවියෝ ඒ කට්ටි හරියම කැමති මේ පිරිත් දේශනාවන් ශ්‍රවණය කරන්න. ඒ තුළින් ඒ ප්‍රදේශයේ අමුතු ශක්තියක් පිහිටා ගන්නවා මේ පිරිත් දේශනාව නිසා. ඒ කාරණ නිසා මේ ලෙඩාට ඒ හරහා ආරක්ෂාවක් සැලසෙනවා. හොඳ මරණාසන්න මොහොතේදී හොඳ හිතවිල්ලක් ගන්ඩ උපකාරයක් ලැබෙනවා. දෙවියන්ගෙන් හෝ උපකාරයක් ලැබෙනවා. ස්වභාව දහමෙන් හෝ උපකාරයක් ලැබෙනවා. එහෙම නැත්නම් තමන් වෙනත් ක්‍රමයකින් උපකාරයක් ලබන්න ශක්තියක් වෙනවා මේ පිරිත් දේශනාව ශ්‍රවණය, පිරිත් දේශනාව දේශනා කිරීම. ඒ නිසා සිහි කල්පනාව තියෙන වෙලාවට හෝ නැති වෙලාවට හැම වෙලාවකම පිරිත් දේශනාවන් දේශනා කිරීම ප්‍රයෝජනවත් වෙනවා. සමහර පින්වතුන් අපි දන්නවා පැය 24ම නිවසේ පිරිත් දේශනාව හිමින් සජ්ජායනා වෙන්න ඇරලා තියෙනවා මේ වර්තමානයේ තියෙන උපකරණ හරහා. ඉතින් අන්න ඒවත් ඉතාම ප්‍රයෝජනවත්. සමහර තැන්වල අපි දැකලා තියෙනවා අපි ওই විදේශගත වෙච්ච අවස්ථා අනුකූලව ඒ නිවසේ දෙතුන් පොලක මේ විදිහට පිරිත් සජ්ජායනා වෙනවා. ඉතින් හරියට ප්‍රියක් වෙනවා ඒ නිවසට ඇතුල් වෙනකොටම. ඒ නිවසට ඇතුල් වෙනකොටම දැනෙනවා අමුතු ශක්තියක් දැනෙනවා. මොකද දැන් එක නිවසකට අපි ගියා එකී අවස්ථාව අපි දැක්ක ඇතුල් වෙන තැනත් පිරිත් දේශනාවන් ඇහෙනවා හිමීතරෙන් ඇහෙනවා ඇතුල් වෙලා වාඩි වෙනවා මැද සාලේ එතනත් පිරිත් දේශනාවන් හිමීතරෙන් ඇහෙනවා අනෙක් කඩවට බාධාවක් නැතුව උඩුමහන් තලාවට ගියාම බුද්ධ වන්දනා කරන තැනත් ඒ වගේම ඇහෙනවා ඉතින් පුදුමාකාර නිමීමක් කියන නිවස තුල දකින්න ලැබෙන පුදුමාකාර ශක්තියක් ලැබෙනවා පින්වතුනි අන්න ඒ වගේ තමන්ගේ නිවසකට ඒ සිරියාව ලැබෙනවා මේ පිරිත් දේශනාවක් නිතර සජ්ජායනා වෙන්න ආරිනවා නම් තමන්ට ඒ රාත්‍රී කාලේ වගේ ගුවන් ගදිනුත් කෙරෙනවා ඒ වගේන් හෝ වේවා තමන් පටිගත කරගත්තු දේවල් හෝ වේවා නිතර සජ්ජායනා වෙන්න අරිනවා නම් හිමීසරෙන් අනෙක් වැඩවලට බාධාවක් නොවේ සිද්ධ වෙනවා නම් ඒ තුලින් අනිවාර්යෙන් පරිසර ශක්තියක් එක්කව වෙනවා ඒ හරහා අපි කාටත් ඒ ආකර්ෂණයේ ශක්ති උපකාරයක් වෙනවා අපේ ජීවිතවල අභිවෘද්ධි කර වෙන්නත් සිය කල්පනාව නැති කෙනෙකුගේ ජීවිතයට උපකාරයක් වෙන්නත් ඒ පිරිත් දේශනාව උපකාරයක් බවට පත් වෙනවා ඒ නිසා පිරිත් දේශනාව නිස්තර භාවිතා කරන් සිහි කල්පනාව නැති කෙනාගේ ජීවිතයට එක්කව කරන්න පුළුවන් යාගේ කර්මයට ශක්තියක් ලබා දෙන්නත් පුළුවන් ඒ පිරිත් දේශනාව හරහා ඒ නිසා යාගේ ජීවිතයට උපකාරයක් සැලසෙනවා මේ කාරණාවන් අපි සිහියට අරගෙන කුසලය කොයි ආකාරයෙන් කොයි මොහොතේ කොයි විදිහට කළත් එහි ආනිසංසයක් තියෙනවා ඒ කාරණාවන් තේරුම් අරගෙන අපි බුදුදහම හොඳට ඕනෑකමෙන් ශ්‍රද්ධාවෙන් භක්තියෙන් අනුගමනය කරන්න බලාපොරොත්තු වෙමු මේ පින්වත් හැම දිනාටම මේ ධර්ම මාර්ගය අනුගමනය කරමින් භවනා මාර්ගය අනුගමනය කරමින් කුසල මනසිකාරය අනුගමනය කරමින් දිනු කරගන්නා වූ සත්‍ය අනුභව බලයෙන් මේ ජීවිත වාසනාවන්ත වේවා උපනුපන් භවයක් පාසා වාසනාවන්ත ජීවිත ලැබේවා සුවසේ පාරමී පුරා ගන්නත් ලැබේවා සුවසේ මාර්ගඵල නිවන් අවබෝධ කර ගන්නත් ලැබේවා කියලා අපි ආශිර්වාද පවත්නවා ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං තේ ධර්ම ශ්‍රවණය කළ කුසල අනුභව බලයෙන් මේ පින්වත් සැමට මේ ජීවිත වාසනාවන්ත වේවා උපනුපන් භවයක් පාසා වාසනාවන්ත ජීවිත ලැබේවා සුවසේ පාරමී පුරා ගන් සුවසේ මාර්ගඵල නිවන් අවබෝධ කර ගන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සෑම දිනාටම තෙරුවන් සරණයි.